ගෙවියන සතිය ලෝවටා සිදුව අවධානයට ලක් වූ සිදුවම් පිළිබඳව අවධානය යොමු කරන ලෝවටා විදෙස් පුවත් විමසුම සමගයි දැන් අපි එකතු වන්නේ. අදත් සුපුරුදු විදිහටම අපිත් එක්ක එකතු වෙනවා ශ්‍රී ලංකාවේ සිට AFP මාධ්‍ය ජාලයෙන් අමල් ජයසිංහ. අයිබෝන් අමල්.
අයිබෝන් චරිත.
අමල්, ඊයේ දිනේ වෙන විට ලෝකයේ අවධානය යොමුන ප්‍රධාන කරුණක් බවට පත් වුණා තුර්කිය අගනුවර වන අන්කාරා නුවර සිදුව බෝම්බ පිපිරීමක්. ඉතින් මෙහිදී 28 දෙනෙකුගේ ජීවිත අහිමි වූ බව තමයි වාර්තා වන්නේ. ඉතින් මේ පිළිබඳව ලැබී තිබෙන නවතම වාර්තා මොනවද අමල්?
චරිත, මෙතන අංකාර නුවර මේ බෝම්බ ප්‍රහාරය අපි දන්නවා මීට කලින් ගිය අවුරුද්දේ අවසානයේ තිබිච්ච ප්‍රහාරයට පස්සේ වෙච්ච විශාලතම ප්‍රහාරයට හැටියට හඳුන්වන්නට පුළුවන්. මේ වෙනකොට රජය මේක ත්‍රස්තවාදී සංවිධානයක ක්‍රියාවක් හැටියට හඳුන්වලා දීලා, විශේෂයෙන්ම සිරියාවේ ඉඳලා සිරියාව තුර්කිය දේශ සීමා වාසන්නේ කටයුතු කරන ඒ කොට කණ්ඩායම් වලට විරුද්ධව ඔවුන්ගේ ගුවන් ප්‍රහාරත් ඒ වගේම අනෙකුත් ප්‍රහාරත් උත්සන්න කරලා තියෙනවා මේකට ප්‍රති ප්‍රහාර දැක්වීමේ කාරණාවක් හැටියට. ඊට අමතරව මේකේ වගකීම කාටද බාර කරන්න කියන ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. රජය යම්කිසි විදිහට උත්සාහයක් දරනවා මේක IS සංවිධානයට අමතරව දැනට තුර්කිය තුල වෙනම රාජ්‍යයක් කියලා සටන් කරන කුර්දිවරුන්ටත් මේකේ යම්කිසි විදිහට වගකීමක් ඔවුන් පවරලා ඒ කුර්දිවරුන්ට එරෙහිව දැනට තුර්කිය රජය ගෙනියන ඒ ක්‍රියාකලාපයත් ඔවුන්ගේ ඒ යුද මෙහෙයුමුත් උත්සන්න කරලා තියෙනවා මේ වෙනකොට.
ඔය එතකොට අමල් මේ ඇමරිකාව සහ නේටෝ සංවිධානයත් මේ පිළිබඳව යම් කිසි ප්‍රකාශනයකුත් කරලා තිබුණා නේද?
ඔව්, මෙතන ඇත්තටම ඇමරිකාව මේ සම්බන්ධයෙන් යම් කිසි දෙයක් තුර්කියට පොඩි අනතුරු ඇඟවීමකුත් කරලා තියෙනවා. මොකද මේ වෙනකොට සිරියාවේ ඇතුලේ කුර්දිවරුන්ට විරුද්ධව ඒ කරන මෙහෙයුම් තුර්කිය උත්සන්න කරලා තියෙනවා. ඉතින් මෙතන ඇත්තටම දැනට තුර්කියේ PKK එහෙම නැත්නම් ඒ සංවිධානය ඔවුන්ගේ වෙනත් නමකින් ක්‍රියාත්මකවන කණ්ඩායමක් ඇතරම ඇමරිකාවට පක්ෂව සිරියාව ඇතුළත කටයුතු කරන ඉතාමත්ම සංකීර්ණ දෙයක් බවට පත් වෙලා තියෙනවා. මේ තුර්කියත් සිරියාවත් අතර දේශ සීමාවේ මේ වෙනකොට යන ඒ යුද සටන්, ඉතින් ඇමරිකාව යම්කිසි විදිහකට අනතුරු ඇඟීමක් කරලා තියෙනවා තවත් මේවා උත්සන්න කරන්නේ නැතිව යම්කිසි විදිහකට මේක සමනය කර ගැනීමට කටයුතු කරන්නටයි කියලා. නමුත් මේ වෙනකොට තුර්කි රජය ඉතාමත්ම දැඩි ස්ථාවරයක ඉන්නවා. මේ අලුතෙන් කරපු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන්ට දැඩි දඬුවම් පැමිණීමට ඔවුන් හඹාගොසින් ඔවුන්ට විරුද්ධව කටයුතු කිරීමට ඔවුන් කරපු ප්‍රකාශයත් එක්කම තමයි ඇත්තටම දැන් මැද පෙරදිග මේ සිරියාව සහ තුර්කිය දෙස් සීමාව අතර ඒ යුද තත්ත්වය තවත් උත්සන්න වෙලා තියෙන්නේ.
ඔය එක්කම අමල් මං හිතන්නේ අපි ටිකක් කතා බහ කළොත් මේ PKK කියන සංවිධානය සහ මේ අතීතයේදී මං හිතන්නේ අවුරුදු ගණනක සිට තුර්කියත් සමග ඔවුන්ගේ යම්කිසි ප්‍රහාරයන් ඒ වගේ යම්කිසි ගැටුම් තිබුණා නේද?
ඔව්, ඒ දැටුම එක්කල ඇත්තම චරිත යම්කිසි විදිහකට සටන් විරාමයක් එහෙම නැත්නම් සාම සාකච්ඡාවක් ආරම්භ කරන එහෙම සලකුණුත් මෑත කාලෙදී තිබුණා. ඒ එක්කම මේ PKK සංවිධානයට අනුයුක්ත නමුත් ත්‍රස්තවාදී කණ්ඩායම් හැටියට පෙනී නොහිටිච්ච දේශපාලන ප්‍රවණතාවයක් තියෙන කණ්ඩායම් කුර්දි කණ්ඩායම් රජයත් එක්ක ඒ දේශපාලන ප්‍රවාහයට එකතු වෙලා තිබුණා. නමුත් ඒ සාකච්ඡා බිඳ වැටිලා PKK සංවිධානයට විරුද්ධවත් ඒ PKKට අනුබද්ධ අයට විරුද්ධවත් ඒ සටන් උත්සන්න කරලා මේ වෙනකොට ඒ සාමය පිළිබඳ තුර්කිය ඇති වෙලා තිබිච්ච ඒ බලාපොරොත්තු සුන් වෙලා තියෙනවා.
එතකොට තුර්කියෙන් පසුව මං හිතන්නේ අපි අවධානය යොමු කරමු සිරියාවේ දැනට ඇති තත්ත්වය පිළිබඳව. මේ සතියේ මං හිතන්නේ ලෝකයේ අවධානයට ලක් වුණා මේ සිරියාවේ රෝහලකට එල්ල වූ ප්‍රහාරය පිළිබඳ. ඉන් පසුව දැන් මේ වන විට ආධාර රැකත් ට්‍රක් රථවලට සිරියාවේ නගරයන්ට ඇතුල් වීමට අවස්ථාව ලැබිලා තිබෙනවා. ඒ පිළිබඳව අපි වැඩිපුර තොරතුරු කතා කළොත් තමයි.
ඔව්, මෙතන ඇත්තටම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රමුඛත්වය ඇතිව සහන කටයුතු සහ ඒ සහන සේවාවල ඒ ද්‍රව්‍යමය දේවල් ලබාගෙන ආහාර එතකොට බෙහෙත් ද්‍රව්‍ය වගේ දේවල් ඉතාමත්ම අත්‍යවශ්‍යව තියෙන දේවල් බඩු භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා අවස්ථාවක් ලැබුණා. ඉතින් ඉතාමත්ම විරල අවස්ථාවක් හැටියට මේක හඳුන්වා දීලා තියෙනවා. මේ වෙනකොට 105කට අධික සිරියානු ජාතිකයන් මේකෙන් යම්කිසි විදිහකට සහනයක් ලබා වේ කියන බලාපොරොත්තුවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ අවස්ථාවේදී ප්‍රකාශ කරලා තියෙනවා. මොකද මේ වෙනකොට එක් ස්ථානයකට පමණක් ට්‍රක් රථ 35ක් යවලා තියෙනවායි කියලා සඳහන් වුණා. ඒකම ඒවත් එක්කලා අත්‍යවශ්‍ය ආහාරත් ලබා දෙන්නට පුළුවන් වුණයි කියලා. මාස ගාණක් මෙම් ප්‍රදේශයට කිසිම විදියකින් පිටස්තර සහයක් නැතිව තිබිච්ච ප්‍රදේශයකට එක්සත් ජාතීන්ගේ මැදිහත්වීමෙන් තමයි මේ අවස්ථාව ලබා දීලා තියෙන්නේ. ඉතින් මෙතන යම් කිසි විදියකට සටන් විරාමයක පසුබිමක් තුල තමයි මේ විදියට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මේ සහන ක්‍රියාවලිය දියත් කරලා තියෙන්නේ. නමුත් මේක හැමෝන්ටම මේ සහන ලැබෙයිද, ඒකම මේ සටන් විරාමය කොයි ආකාරයෙන් ඉදිරියේදී තියෙයිද, අතරම මේ සටන් විරාමය කිව්වට මේ සටන් විරාමයේ අතරතුරදිත් අපි දකිනවා සිරියාවේ රජය එය අතරම පිළිගන්නේ නැතිව රුසියාවත් සමග ඕන් කරන ඒ ගුවන් ප්‍රහාර උත්සන්න කළා තිබුණා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි අර ඔබ කිව්වා වගේම රෝහලකට බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙලා සෑහෙන පිරිසක් ජීවිතක්ෂයට පත් වෙලා තිබුණා. ඉතින් දැන් නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානය යම් කිසි විදිහකට මේ පියවර අරගෙන තියෙන්නේ ඒ සියලු බාධක මැද්දේ ඉතාමත්ම දුක්ඛිත තත්ත්වයට පත් වෙලා තියෙන ඒ සිරියානු ජනතාවට මේ අවස්ථාවේදී කුමක් හෝ සහනයක් ලබා දීමට තමයි මේ අලුත්ම පියවර අරගෙන තියෙන්නේ.
එතකොට අමල් මේ සටන් විරාමය ගැන කතා කරනකොට පසුගිය සතියේදී ඒ පිළිබඳව මං හිතන්නේ යම්කිසි සැලැස්මක් ඇති වුණා. නමුත් මේ වන විට එහි තත්ත්වය කුමක්ද? ඇත්තටම සිරියාවේ සටන් විරාමයක් සිදු කිරීමට හැකියාවක් තිබෙනවද?
ඔව්, ඇත්තටම චරිත මේ වෙනකොට සිරියාවේ 260,000කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වලා ඉන්න අතරතුරේදී තමයි මේ අලුත්ම සටන් විරාමය පිළිබඳව මියුනික් නුවර ලෝක බලවතුන්ගේ සහය ඇතිව යම්කිසි විදිහකට සාකච්ඡා වටයක් ඇති කරගත්තේ. නමුත් මේකට සහභාගී වෙන කණ්ඩායම් කොයි ආකාරයෙන්ද සහභාගී වෙන්නේ? එතකොට සිරියාවේ ජනාධිපති බෂාර් අල්-අසාඩ්ගේ අනාගතය පිළිබඳ ඔහුගේ භූමිකාව සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන මතභේද, මේ සියල්ලත් එකතු වෙලා ඉතාමත්ම සංකීර්ණ දෙයක් බවට පත් වෙලා දැන් මේ සාම සාකච්ඡා ඇතිවීමේ ඒ ප්‍රවණතාවය දිනපතාම ගිලිහෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් කවුරුත් බලාපොරොත්තු වුණා මේ සාම සාකච්ඡා වලින් යම්කිසි ප්‍රතිඵලයක් ඇති කළ සටන් විරාමයක් ඉදිරියට ගෙන යන්නට. නමුත් ඒ බලාපොරොත්තු දැන් සුන්වෙන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මොකද සිරියාවත් ඒ වගේම ඔවුන්ට සහාය දක්වන රුසියාවත් යම්කිසි විදියකට යුදමය පැත්තෙන් දැන් ඔවුන් ජයගන්න ස්ථානයක ඉන්නවයි කියන ඒ අදහස නිසා ඔවුන් තමන්ට විරුද්ධ කණ්ඩායම් සමග ඒ සාකච්ඡා කරන්නට තියෙන කැමැත්ත ඒ මුලින් තිබිච්ච තත්ත්වයේ දැන් නැති නිසා අපිට සාම සාකච්ඡා ගැන බලාපොරොත්තුවක් තියන්නට අමාරුයි.
ඔස්ට්‍රේලියාවෙන් පසුව අපි අවධානය යොමු කරමු අතීතුම් ෆ්‍රැන්සිස් පාක්තුමන් විසින් මෙක්සිකෝවේ සංචාරයක් සිදු කරලා තිබෙනවා. එහිදීත් ඇමරිකාවේ දේශ සීමාව හරහා සංක්‍රමණිකයන් හැම නැත්තම් සරණාගතයන් පැමිණීම පිළිබඳවත් එතුමන් විශේෂ වූ ප්‍රකාශයක් සිදු කරලා තිබෙනවා. එයත් ලෝකයේ අවධානයට ලක් වුණා. මේ පිළිබඳ තොරතුරුත් අපි දැනගන්න කැමතියි අමල්.
ඔව් චරිත, මෙතන ඇත්තටම විශේෂ කාරණාවක් වුණේ මෙක්සිකෝ සංචාරයේදී පාප් වහන්සේ මෙක්සිකෝවත් ඒ වගේම එක්සත් ජනපද ඇමරිකා එක්සත් ජනපදයත් අතර තියෙන දේශ සීමාවේ කියන්නේ ඇත්තටම ටෙක්සස් ප්‍රාන්තයේ ඒ කිට්ටු ප්‍රදේශයකට පැමිණිලා විශාල දේව මෙහෙයක් පැවැත්තුවා. ඉතින් ඒ අවස්ථාවේදී පාප් වහන්සේගේ අවධානය යොමු වුණේ ඇතරම සංක්‍රමණිකයන් පිළිබඳවයි. විශේෂයෙන්ම මෙක්සිකෝවේ ඉඳලා ඇමරිකාවට නීති විරෝධී ලෙස සංක්‍රමණය වීමට, එහෙම නැත්නම් මේ දේශ සීමාව හරහා නීති විරෝධීව ගමන් කරන්න ගිහිල්ලා දහස් ගණනක් මෙක්සිකන් ජාතිකයන් මේ වෙනකොට ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. ඉතින් ඔවුන්ව සැමරීමවත් පාප් වහන්සේ විසින් ඇත්තටම ඔවුන්ට ආශිර්වාද කරන, එහෙම නැත්නම් ඔවුන් සම්බන්ධයෙන් මතක් කිරීමක් මෙම ස්ථානයේදී කළා. ඉතින් මෙහිදී පාප් වහන්සේ අවධානය යොමු කරේ මෙක්සිකෝවේ ඉඳලා ඇමරිකාවට යන සරණාගතයන් පමණක් නෙමෙයි, අද ලෝකයේ අනෙකුත් තැන්වලත් මේ විදිහටම විශේෂයෙන් අපි ගත්තොත් යුරෝපයට දැන්ගෙන සංක්‍රමණිකයන් මිලියන ගණනක් වෙන සංක්‍රමණිකයන් ගැනත් යම්කිසි විදිහකට ඔවුන් ගැන අවධානය යොමු කිරීමේ කතාවක් තමයි පාප් වහන්සේ මෙහිදී ප්‍රකාශ කළේ. ඉතින් මේකේ තව සුවිශේෂ දෙයක් වුණේ පාප් වහන්සේ මේ ඇමරිකාවත් මෙක්සිකෝවත් අතර දේශ සීමාවේ මෙක්සිකෝව පැත්තෙන් මේ දේව මෙහෙයක් පවත්වන අවස්ථාවේදී ඇමරිකාවේ ජනතාවත් අතරම ටෙක්සස් ප්‍රාන්තයේ ජනතාවත් ඒ ආසන්නයේ ෆුට්බෝල් ක්‍රීඩාංගණයක විශාල තිරයක මේ දේව මෙහෙය නැරඹුවා. ඒ වගේම මෙක්සිකෝවේ අනිත් පැත්තෙත් සෑහෙන පිරිසක් විශාල සංඛ්‍යාවක් මේ දේව මෙහෙයට සහභාගී වෙලා තිබුණා. මේකේ මේ දේව මෙහෙයේදී පාප් වහන්සේගේ අදහස වෙලා තිබුණේ සංක්‍රමණිකයන් පිළිබඳව මේ ස්ථානයේ ඉතාමත් සංකේතාත්මකව ඔහු තෝරාගෙන තිබුණේ සංක්‍රමණිකයන් පිළිබඳ අවධානය යොමු කරන්නට.
ඒත් එක්ක මං හිතන්නේ මේ ෆ්‍රැන්සිස් පාප්තුමන් අපි දැක්කා දේශගුණ විපර්යාසයේ මේ වගේ සරණාගත ගැටළු ආදී පිළිබඳව ඉතා විවෘත ලෙස ප්‍රකාශ නිකුත් කරනවා. ඒ හින්දා මං හිතන්නේ මේ පුවත් මවන තවත් පුද්ගලයෙකු වෙන ඇමරිකාවේ රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පාප්තුමව හඳුන්වලා තිබෙනවා මේ දේශපාලනික පුද්ගලයෙක් ලෙසත් නේද?
ඔව් ඇත්තටම ඩොනල්ඩ් ට්‍රම්ප් නම් ඇත්තටම පාප් වහන්සේ මේගේ මේ සංඝාරයට ඇත්තටම විරුද්ධ වෙලා තිබුණා. ඔහු අකමැති වෙලා තිබුණා පාප් වහන්සේ මේ ගමන යනවට. විශේෂයෙන්ම මෙක්සිකෝවෙන් ඇමරිකාවට පැමිණෙන නීති විරෝධී ලෙස පැමිණෙන පුද්ගලයන් වැළැක්වීම සඳහා ඇමරිකාව තාප්පයක් දෙරට අතර විශාල තාප්පයක් හදන්නට ඕනේ කියලා ඩොනල්ඩ් ට්‍රම්ප් ඉල්ලලා තිබුණා. එපමණක් නෙමෙයි ඔහු කියා තිබුණේ මේ තාප්පය හදන්න යන වියදම මෙක්සිකෝ විසින් දරන්නට ඕනේ කියලා. ඒ එක්කම අපි දන්නවා මීට කලිනුත් ඩොනල්ඩ් ට්‍රම්ප් මීට වඩා මතභේදයට තුරු දෙන කාරණා රාශියක් ප්‍රකාශ කරලා තියෙනවා. විශේෂයෙන්ම මුස්ලිම් ජනතාවට ඇමරිකාවට එන එක තහනම් කරන්නට ඕනේ කියලා ඔහු ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් මේ අවස්ථාවේදීත් පාප් වහන්සේ ගැන ඒ විදිහටම ඔහු අදහස් ප්‍රකාශ කරලා, නමුත් වතිකානුව කියා සිටින්නේ පාප් වහන්සේ ආගමික නායකයෙක් හැටියට සමාජයේ ප්‍රශ්න ගැන අවධානය යොමු කරද්දී ඒකේ යම් කිසි විදියකට දේශපාලන ප්‍රතිවිපාක ඇතිවන්නට පුළුවන්. නමුත් පාප් වහන්සේ මේ දේශපාලන කාරණා ඉලක්ක කරගෙන නෙමෙයි මේ දේව මෙහෙය පැවැත්වුවේ කියලා.
එතකොට මේ යුරෝපයේ සරණාගත ප්‍රශ්නය පිළිබඳවත් මං හිතන්නේ අලුතින්ම තොරතුරු වාර්තා වෙනවා නේද අමල්? විශේෂයෙන් ඔස්ට්‍රියාව විසින් තමන්ගේ රටට ඇතුල් කරගන්න සංක්‍රමණිකයන් සීමාවක් පැනවීමට අදහස් කරලා තිබෙනවා.
ඔව්, මෙතන ඇත්තටම අපි දැන් මේ පාප් වහන්සේගේ සංචාරයේ සංක්‍රමණිකයන් ගැන අවධානය යොමු වෙන අවස්ථාවෙම තමයි අපි දකින්නේ යුරෝපයේ එකඟතාවයක් ඇති කරගෙන යන්නට උත්සාහ කරනවා මේ සංක්‍රමණිකයන්ගේ ප්‍රශ්නේ කොහොමද වුන් මුහුණ දෙන්නේ කියලා. මෙතන විශේෂයෙන්ම සිරියාවෙන්, ඉරාකෙන්, ඒ වගේම අෆ්ගනිස්තානෙන් කියන මේ අද දැනට අර්බුදකාරී සටන් නැති වෙලා තියෙන ප්‍රදේශවලින් ඉන්න සංක්‍රමණිකයන් යුරෝපයේ රටවල්, යුරෝපා සංගමයේ රටවල් 28 ඇතුළතදී කොහොමද බෙදාගන්නේ කියන එක පිළිබඳව තවමත් හරි ආකාරයෙන් එකඟතාවයක් නැති වටපිටාවක තමයි ඔස්ට්‍රියාව මේ අලුත් තීන්දුව අරගෙන තියෙන්නේ. ඔවුන් ප්‍රකාශයට පත් කරලා තියෙනවා මීට පස්සේ ඔවුන් දිනකට සරණාගතයන් හැටියට, එහෙම නැත්නම් දේශපාලන රැකවරණය ලබා ගන්න බලාපොරොත්තු වෙන අයගේ ඉල්ලුම් පත්‍ර සීමා කරනවායි කියලා දිනකට 80ක්. ඒ වගේම රටට ඇතුල් වෙන පිරිසගේ සංඛ්‍යාවත් 3200කට සීමා කරනවායි කියලා මේ විදිහට සීමා තහංචි පනවලා තියෙනවා. ඉතින් මේක ප්‍රථම වතාවට යුරෝපා සංගමේ රටක් මේ විදිහට ඒකපාර්ශ්විකව මේ තීන්දුව අරගෙන තියෙන්නේ. ඊට අමතරව ඔවුන් තව ප්‍රකාශයට පත් කරලා තියෙනවා චරිත, මේ ඔවුන් දේශපාලන රැකවරණය දෙන පුද්ගලයන්ගේ සංඛ්‍යාව පිළිබඳවත් මහා පරිමාණයෙන් ඒක කපා හැරීමට උත්සාහ කරනවා කියලා. ගිය අවුරුද්දේ 90,000කට ඔස්ට්‍රියාවේ දේශපාලන රැකවරණය ලබා දීලා තියෙනවා. නමුත් මේ අවුරුද්දේ 137,500කට සීමා කරන්නටයි කියලා ඔවුන් ප්‍රකාශ කරලා තියෙනවා. මේ අතරතුරේදී තවමත් යුරෝපයේ උත්සාහයක් ගන්නවා යම්කිසි විදියකට කෝටා ක්‍රමයකට තමන්ගේ යුරෝපා සංගමයට ඇතුල් වෙන සරණාගතයන් අනෙකුත් රටවල් වලට පදිංචි කිරීම සඳහා ඒ කෝටා ක්‍රමය ක්‍රියාත්මක කරන්නට. නමුත් ඒකටත් මේ 28 දෙනෙකුගෙන් සමන්විත යුරෝපා හවුල එකඟතාවයක් නැහැ. විශේෂයෙන්ම රටවල් 4ක්, පෝලන්තය, චෙක් රාජ්‍ය, ස්ලොවාකියාව සහ හංගේරියාව කියන රටවල් 4 බොහොම දැඩිව විරෝධීව ඉන්නවා මේ විදිහට කෝටා ක්‍රමයකට සරණාගතින් රට මේ යුරෝපා සංගමයට ඇතුල් කර ගැනීම සම්බන්ධයෙන්. ඉතින් ඒ රටවල් 4ක් ප්‍රසිද්ධියේම මේ ක්‍රියා මේ යෝජනාවට විරුද්ධවලා ඉන්න අවස්ථාවක යුරෝපා සංගමය උත්සාහ කරනවා යම් කිසි විදියකට එකඟතාවයකට පැමිණෙන්නට. මේ සරණාගතින්ගේ ප්‍රශ්නේ විශේෂයෙන් මේ වෙනකොට මිලියන 1.5කට වැඩි පිරිසක්, මේකෙන් අති බහුතරය ගිය අවුරුද්දේ අවසාන කාර්දුව වෙනකොට අති බහුතරයක් යුරෝපයට ඇතුල් වෙලා තියෙනවා. ඒකෙන් විශාලම පිරිසක් සිරියාවෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ.
හොඳයි මල, එහෙමනම් අපි අවසාන වශයෙන් අවධානය යොමු කරමු දැන් මේ ත්‍රස්ත ක්‍රියා ලෝකයේ වැඩිවීමත් සමගම තාක්ෂණය භාවිතය සම්බන්ධෙනුත්, ඒ හා සම්බන්ධව මේ ත්‍රස්ත ක්‍රියාවලින් ආරක්ෂා වීම සඳහා මේ තාක්ෂණය කොහොමද යොදාගන්නේ කියන කාරණේ ඔස්ට්‍රේලියාව වගේම බොහෝ රටවල දැන් අවධානයට ලක් වෙලා තිබෙන කරුණක්. ඉතින් මේ ආශ්‍රිතව ඇමරිකාවේ යම් සිදුවීමක් සිදු වෙලා තිබෙනවා. මේ සතිය තුරදී කාගේ අවධානයට ලක් වුණා මේ ඇපල් සමාගම සහ FBI ආයතන සමග යම්කිසි ඒ මතභේදාත්මක තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. ඉතින් ඒ පිළිබඳවත් අපි විස්තර දැනගන්න කැමතියි අමල්.
ඇත්තටම චරිත මේක මේ ඉතාමත්ම අපි හුඟක් දෙනෙකුට බලපාන, ඇත්තටම අද ලෝකයේ ඕනම තැනක ස්මාර්ට් ෆෝන් එකක් පාවිච්චි කරන, ඇපල් ටෙලිෆෝන් එකක් පමණක් නෙමෙයි ඕනම ස්මාර්ට් ෆෝන් එකක් පාවිච්චි කරන කෙනෙකුට මේක බලපාන කාරණාවක් වෙන්න පුළුවන්. ඇමරිකාව අපි දන්නවා ගිය අවුරුද්දේ සැන් බෙනඩිනෝ කියන කැලිෆෝනියාවේ සැන් බෙනඩිනෝ කියන ප්‍රදේශයේ පාකිස්තානු සම්භවයක් තිබිච්ච, නමුත් ඇමරිකාවේ පුරවැසියන් දෙන්නෙක්, ස්වාමි පුරුෂයයි ඒ බිරිඳයි, ඒ දෙන්න විසින් තමන්ගේ සේවා ස්ථානයේ හිටපු 14 දෙනෙක් වෙඩි තියලා මරලා දැම්මා. ඉතින් ඒ ගැන පරීක්ෂණ කරන FBI සංවිධානය ඒ පරීක්ෂණ FBI පරීක්ෂණ කණ්ඩායමට අවශ්‍ය වෙලා තිබුණා මේ ඝාතනයට සම්බන්ධ යුවළගේ දුරකථනයේ තියෙන කරුණු දත්ත පිළිබඳ විශ්ලේෂණයක් කරන්නට. නමුත් ඔවුන් පාවිච්චි කළ තිබුණේ Apple S5 කියන දුරකථනය. ඒ දුරකථනයට ඇතුල් වෙන්නට අපි දන්නවා අපි හැමෝගෙම Apple එකක තියෙනවා මේ යම් කිසි විදිහකට පාස්වර්ඩ් එකක් දාලා තමයි ටෙලිෆෝන් එක විවෘත කරන්නට පුළුවන්. ඉතින් FBI එක සමර්ථ වෙලා නැහැ මේ ටෙලිෆෝන් එකේ තියෙන මේ දත්ත එළියට ගන්නට. මොකද ඔවුන් ඒ පාස්වර්ඩ් එක දන්නේ නැති නිසා ඒ ක්‍රියාව කරගන්නට බැරි වෙලා FBI එක උසාවියෙන් ඉල්ලීමක් කළා තියෙනවා Apple සමාගමට බල කරන්නටයි කියලා. මේ දුරකථනය විවෘත කර ගැනීමට ඒ අවශ්‍ය මෘදුකාංග ලබා දෙන සොෆ්ට්වෙයාර් එක ලබා දෙන්නටයි කියලා. නමුත් Apple සමාගම බොහොම තදින්ම විරුද්ධ වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් කිසිම මෘදුකාංගයක් නිපදවීමට හෝ මේ පිළිබඳ FBI එකට සහායක් ලබා දෙන්නට ඔවුන් කියා සිටින්නේ මේ විදිහට තාක්ෂණයක් ඇති කරොත් යම් කිසි විදිහකට මේ Apple හෝ වෙනත් දුරකථනයක් ඒක ලොක් කරාට පස්සේ ඒක නැවත අරින්න මොකක් හරි මුදුකාංගයක් නිෂ්පාදනය කරොත් එතකොට ලෝකයේ මේ දුරකථන පාවිච්චි කරන හැම දිනාගෙම ඒවායේ තියෙන දුරකථනයේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න මතුවෙන්නට පුළුවන්. ඕනෑ කෙනෙකුට අපගේ දුරකථනයට නීති විරෝධී ලෙස ඇතුල් වෙලා ඒ දත්ත ලබා ගැනීමේ හැකියාව තියෙන නිසා ඒ පුද්ගලයන්ගේ පුද්ගලිකත්වයේ ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් හැටියට Apple සමාගම මේක ප්‍රතික්ෂේප කළා තියෙනවා. නමුත් මේ කාරණා මෙතනින් විසඳෙලා නැහැ. ඇමරිකාවේ උසාවිය දැන් මේ පිළිබඳ අවසාන තීන්දුවක් දීමට නියමිතයි. නමුත් මුළු ලෝකයේම අවධානය යොමු වෙලා තියෙනවා චරිත මේකට. මොකද මේ පුරවැසියෙකුගේ තමන්ගේ දුරකථනය සම්බන්ධයෙන් ඒ දත්තවල තියෙන අයිතිය පිළිබඳව පුද්ගල අයිතිය පිළිබඳ විශාල කතිකාවක් බවට මේක පත් වෙලා තියෙනවා. දැන් Google සමාගමත් Apple සමාගමට මේ ගැන සහය පළ කරලා තියෙනවා. අනෙකුත් මානව හිමිකම් සංවිධානයත් මේ අවස්ථාවේදී Apple සමාගම සමග එකට හිටගෙන කටයුතු කරලා තියෙනවා. නමුත් නීතිය හා සාමය පිළිබඳ ඒ බලධාරීන් කියා සිටින්නේ ත්‍රස්තවාදයේ මැඩලීම සඳහා ඔවුනට මෙවැනි මෘදුකාංග අවශ්‍යයි. එවැනි උපකරණ Apple සමාගම පමණක් නෙවෙයි අනෙකුත් දුරකථන සපයන ආයතනවලුත් ඒවා ලැබිය යුතුයි කියන ස්ථාවරයේ ඉන්නවා. ඉතින් මේක කොයි ආකාරයෙන් ඇමරිකාවේ උසාවිය තීන්දුව කරාවිද දන්නේ නැහැ. නමුත් මේ වෙනකොට විශාල කතිකාවක් විශාල විවාදයක් ඇති වෙලා තියෙනවා මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන්.
ඔව් හොඳයි. එහෙමනම් අමල් ගොඩක් ස්තුතියි අපිත් එක්ක අදත් ලෝවට අතුලින් එකතු වුණාට. අපි නැවතත් ලබන සිකුරාදා හමු වෙමු.
ආයුබෝවන් චරිත.